Order, please. Order, please.
Milagata Garu Ali Sai Maulana Mantituma, it is Ita Pratama Garu Samapriya Herat Mantua Mullaseta. Order.
Pavantuma.
Thank you, Chair. Bismillah Rahman Wahim. Indre Varavasala Tetin Kil. Mean Bidi Amachin, Midana, Kulunale Vada till Kaland Kondurea to Kretamiki, Nandi Kotri Kotrin. Ayrati Tolayati Amba the Kalangalil, Selvamika, Selipana, Kalakasi, an article in Patilil, Yamadanade, Sri Lanka Anade, Munam Nilagil, Munile Vahitame, Namaraka Muriadu. Yamadanir Valamum, Nila Valamum, Makalin, Tala Varmana till Tanituamika, Pangalipu say the Kalamadu. செல்வமிக்க அந்த நாட்களில் மக்களிடம் மந்தபோசாக்கி இருந்ததில்லை வெளிநாட்டவர் பார்வையில் நாலா பக்கமும் கடலால் சூழப்பட்ட இயற்கை வளம் நிறைந்த இரத்தன துவீகமாக இலங்கை மிளிர்ந்தது விவசாயமும் மீன்பிடி தொழில் துறைகள் மூலமாக 80% குறையாத தேசிய வருமானத்தை நாம் ஈட்டினோம் உருசி மிக்க எமது கடல் உணவுகளின் உலக மக்களின் விருப்பை பெற்றிருந்தனர் த்ரூ சீஃபுட் எந்த வளம் இல்லை இந்த திருநாட்டில் ஏன் கையை ஏந்த வேண்டும் வெளிநாட்டில் இது அமைச்சருக்கு பரிச்சார்த்தமான ஒரு பாடல் ஆமாம் எனவே இந்த நிலை இப்போது மாறிவிட்டது அமைச்சர் அவர்களே சர்வதேச நாணய நிதியம் எமது தலைவிதியை தீர்மானிக்கும் சக்தியாகிவிட்டது எமது நாட்டின் கடல் வளத்தை முழுமையாக பயன்படுத்தக்கூடிய கூடிய வாய்ப்பும் வசதியும் இன்று எமது மீனவர் சமுதாயத்திற்கு முழுமையாக கிடைப்பதில்லை என்பதை நாங்கள் அறிவும் அனைவரும் அறிகின்றோம் எமது கடல் வளத்தின் இருப்பை அறிந்து கொண்ட அயல் நாட்டினர் எமது எல்லைக்குள் ஊடுருவி எம்மவர்களின் வாழ்வாதாரத்தையும் வருமானத்தையும் சூறையாடுகின்ற திருடிச் செல்லும் நிலை காணப்படுகின்றது இது தடுக்கப்பட வேண்டும் மீன்பிடி தொழில் என்பது உயிர் அச்சமும் ஏக்கமும் நிறைந்த பாதுகாப்பற்ற தொழிலாகும் என்பதை மீனவர்களின் சோகக் கதைகளை கேட்டால் அதற்கும் ஒரு பாடல் சொல்ல இருக்கின்றேன் கவிஞர் சொல்லியிருக்கின்றார் தரைமேல் பிறக்க வைத்தான் எங்களை தண்ணீரில் பிழைக்க வைத்தான் கரைமேல் இருக்க வைத்தான் பெண்களை கண்ணீரில் குளிக்க வைத்தான் என்று பாடி சென்றார் தமிழ் சமூகத்தின் சிறந்த அரசியல் தலைமையான தாங்கள் கௌரவமிக்க டக்ளஸ் தேவானந்த அவர்கள் இந்த நாட்டின் மீன்பிடித்துறை அமைச்சராக இருப்பதையிட்டு நான் பெருமை அடைகின்றேன் இலங்கையின் மீன்பிடித்துறையில் வறுமை கோட்டின் கீழ் வாழும் மீனவர்களின் வாழ்வாதாரத்தை அதிகதற்கான வளங்களையும் வாய்ப்புகளையும் ஏற்படுத்தி கொடுப்பது அரசாங்கத்தினதும் அமைச்சரினதும் தலையாய கடமையாகும் அந்த வகையில் ஆழ்கடல் மீனவருக்கான சிறந்த படகு வசதிகள் வலைகள் நவீன தொழில்நுட்ப வசதிகள் நவீன உபகரணங்கள் என்பவற்றை மிக குறைந்த செலவில் பெற்றுக் கொடுக்க நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என கேட்டுக்கொள்ள விரும்புகின்றேன் வடக்கு கிழக்கை பொறுத்தவரையில் மீன்பிடி என்பது முன்னணி தொழில்துறைகளில் ஒன்றாகும் கடந்த உள்நாட்டு யுத்த காலத்தில் வடகிழக்கு மீனவர்களின் வாழ்வாதாரம் மிகவும் பாதிக்கப்பட்டிருந்தது அதிலிருந்து அவர்கள் இன்னும் மீண்டெழவில்லை கௌரவ அமைச்சர் அவர்களே வடக்கு கிழக்கு மக்களின் பின்புலத்தை பெரிதும் புரிந்து கொண்ட போராளியான நீங்கள் உங்களின் காலத்தில் வடக்கு கிழக்கு மீனவர் பிரச்சினை நிலைக்கு தீர்வு காணாவிட்டால் இன்னொரு அமைச்சரால் அதற்கு தீர்வு காணவே முடியாது எமது மட்டக்களப்பு மாவட்டத்தில் கடல் வளமும் வாவி வளமும் நிறைந்து காணப்படுகின்றது மீன்கள் மட்டுமன்றி இறால் நண்டு என்பன பெருமளவில் காணப்படுகின்றன இருந்த போதிலும் எமது பிரதேச மீன்பிடியாளர்கள் அனுபவிக்கும் சவால்கள் பிரச்சினைகள் சிலவற்றை உங்களின் கவனத்திற்கு சமர்ப்பணம் செய்கின்றேன் கௌரவ அவை தலைவர் அவர்களே வாழைச்சேனை மீன்பிடி துறைமுகம் எமது மாவட்டத்தின் ஒரு முக்கியமான மீன்பிடி துறைமுகமாகும் இதனை மையப்படுத்தி நாட்டின் பல பகுதியிலிருந்தும் பல நூற்றுக்கணக்கான சிங்கள தமிழ் முஸ்லிம் படகு உரிமையாளர்கள் தமது சந்தைப்படுத்தலுக்காகவும் தங்கள் படகுகளை தரித்து நிறுத்தி வைப்பதற்காகவும் இந்த துறைமுகத்தை பயன்படுத்த வருகின்றனர் துறைமுகத்தை அடையாளப்படுத்தக்கூடிய ஒளி சமிஞ்ஞைகள் இல்லாத காரணத்தினால் துறைமுகத்தை நோக்கி வரும் மீன்பிடி படகுகள் சில வேளைகளில் பாதை தவறி புல்லாய் முனைப்பகுதியில் நீரின் கீழ் மறைந்து காணப்படும் கடப்பாறைகளில் அடிக்கடி மோதி விபத்துக்குள்ளாகும் சம்பவங்கள்லாம் இடம்பெறுகின்றன. எனவே படகுகள் துறைமுகத்தை சென்றடைவதற்கான சரியான பாதையை காட்டும் கலங்கரை விளக்கம் அல்லது ஒளி விளக்கு சமிஞ்ஞைகள் நிறுவப்பட வேண்டும் என கோரிக்கை விடுகின்றேன். மட்டக்களப்பு மாவட்டத்தின் பல
பிரதேசங்களில்
நீளமான வாவிகள், the lagoon of Batticaloy is well known. நீளமான வாவிகள் அமைந்து காணப்படுகின்றன. வாவி வளத்தை பயன்படுத்தியும் மீன்பிடி தொழில்கள் அதிகம் இடம்பெறுகின்றன. வாவி ஓரங்களில் தோணிகளை நிறுத்தி வைப்பதற்கான வசதிகள் இல்லாத காரணத்தினால் the landing sites இல்லாத காரணத்தினால் வெள்ள காலங்களில் தோணிகள் வெள்ளத்தால் அடித்து செல்லப்படுகின்ற அமைச்சர்களே, ஓட்டமாவடி, ஏறாவூர், காத்தாங்குடி பகுதிகளில் உள்ள வாவிக்கரை மீனவர்கள் தங்கள் பகுதிகளில் தோணிகளை நிறுத்தி வைப்பதற்கான லேண்டிங் சைட் வசதிகளை ஏற்பாடு செய்து தருமாறு என்னிடம் கோரிக்கை விட்டுள்ளனர். அந்த வசதிகளையும் செய்யப்பட வேண்டும். மட்டக்களப்பு மாவட்டத்தில் கல்லடி பகுதியில் மீன்பிடி கூட்டுத்தாபனத்துக்குரிய கட்டடம் ஒன்று இருந்த போதிலும் அது செயற்படாமல் மூடி கிடக்கின்றது. எனவே அதை நீங்கள் செயற்படுத்துவதன் மூலமாக அமைச்சர் அவர்கள் மீனவர்களுக்கு உதவ வேண்டும் என கேட்டு சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெற்றுக் கொள்கின்றேன். நன்றி.
மந்துமா மீலங்கட்ட கரு ஜெயந்த் சமரீர மந்துமா அபத்துமாட வினாடி துணை காலையாக லபினம்.
ගරු සභාපතිතුමනි, මේ විනාඩි තුනක කාලය ඉල්ලගත්තේ ගරු වාරිමාර්ග අමාත්‍යතුමියගෙන් ඉතාම වැදගත් දුගැනවිල්ලක් ඉදිරිපත් කරන්න. අහිංසක මිනිස් පවුල් 513ගේ මේ පිළිබඳ මම වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. නමුත් එදින ඔබතුමිය සභාවේ හිටියේ නැති නිසා තමයි නැවතත් මේ ප්‍රශ්නේ මතු කරන්න වෙලාව ඉල්ලගත්තේ. ගරු සභාපතිතුමනි, මහවැලි දකුණු යුරේ මහවැලි බී කලාපයට අයත් දියුල්පතාන කියන ගම්මානයේ පවුල් 613ක් පුද්ගලයන් 613කට අයත් පවුල් සංඛ්‍යාවක් බරපතල පීඩාකාරී වාතාවරණයකට මුහුණ දීලා තිබෙනවා. ගරු අමාත්‍යතුමනි, මේ ගම්මානය ක්‍රිස්තුපූර්ව 2 සියවසට අයිති ගම්මානයක්. එදා මේක තිබුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේට දිගාමඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට. දැන් තියෙන්නේ මේ ගම්මානයේ මඩකලපුව දිස්ත්‍රික්කයේට චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට. මේ ක්‍රිස්තුපූර්ව 2 සියවසට අයත් වැව් 6ක් ශිලාලේඛන බෞද්ධ පුරාවස්තු මේ ප්‍රදේශයෙන් හම්බ වෙලා තියෙනවා. මහවැලි බී කලාපයේ හෙක්ටයාර 14,500ක් මේ පවුල්වල වගාවට සහ පදිංචියට ඉඩම් වෙන් කරලා තිබුණා. නමුත් සිවිල් යුද තත්ත්වය නිසා ඒ පවුල් සඳහා ඉඩම් වෙන් කර දීමක් සිදු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ පවුල් ප්‍රමාණය විවිධ තැන්වල පදිංචියට ගියා. නමුත් යුද්ධය අවසන් වුණු වහාම එම පවුල් වලින් පුද්ගලයන් 513 දෙනෙක් 2009 නැවත ඒ ප්‍රදේශයට පදිංචියට ඇවිදිලා වගා කළා. පුළුවන් විදිහට පදිංචුණා. අතිශය දුෂ්කර තත්ත්වයන් මැද්දේ මේ වෙනකොට අක්කර 5000කට වඩා ඒ ප්‍රදේශයේ වගා කරලා තිබෙනවා ගරු ඇමතිතුමිය. මේ අතරතුර පසුගිය කාලේ මෙම හෙක්ටයාර 14,500 හෙක්ටයාර 9,000කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ආයෝජකයන් සඳහා ලබා දීම සඳහා මහවැලි අධිකාරිය කටයුතු කරමින් ඉන්නවා. එතකොට මේක ඉතාම බරපතල අසාධාරණයක්. මේ පාරම්පරික ඓතිහාසික ජනාවාසයක යුද තත්ත්වයේ ඇතුළත් බොහෝ දුෂ්කරතා විඳගෙන ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ඉඩම් ටික පුද්ගලික ආයෝජකයන්ට ලබා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
ඔබතුමයි කාලය අවසන්.
ඒ නිසා මම ඉල්ලනවා ගරු අමාත්‍යතුමියගෙන් මේ අසාධාරණය නවත්තලා මේ 2009 ඉඳන් මේ පදිංචි පවුල් 513කට පුද්ගලයන් 513කට අයත් පවුල් සඳහා ඉඩම් කච්චේරියක් පවත්වලා මේ ඉඩම් ටික ඒ අයට ලබා දීලා ඒ අයට අවශ්‍ය ගෙවල් තනා නිවාස තනා ගැනීම සඳහා අවශ්‍ය සහනිනුත් ලබා දීලා මේ ගම්මානය නැවත ප්‍රතිසංවිධානය කරන්න ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉතාම ඕනකමින් ඔබතුමියකින් ඉල්ලනවා. මේක බලවත් අසාධාරණයක් මේ සිද්ධ වෙන්නේ.
ගරුමන්තුමා, මේ කොච්චර ඉඩම් ප්‍රමාණයක් දේ පවුල් වලට අවශ්‍යයි කියන්න.
ගරු අමාත්‍යතුමියනි, මහවැලි බී කලාපෙන් හෙක්ටයාර් 14,000 වෙන් වෙලා තිබ්බා. එතකොට ඒක තමයි ඉඩම් කච්චේරේ තියලා බෙදා දෙන්න නියමිතව තිබුණේ. නමුත් ඒක කරන්න පුළුවන් වෙලා තිබුණ නෑ යුද වාතාවරණය නිසා. නැවත 2009 යුද්ධ ඉවර වෙච්ච වහම මේ පවුල් එතනට ගිහිලා පදිංචි වෙනවා. දැන් අක්කර 5000 දැනටත් වගා කරලා තියෙනවා. එතකොට ඒ අය කැඳවල
පෞද්ගලිකවම බලලා ඔබතුමා ඊළඟ ප්‍රශ්නේ යොමු කරන දවසට උත්තරේ දෙන්නම්. මම පුළුවන් තරම් මැදිහත් වෙන්නම් උත්තරයක් හදාගන්න.
හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
ස්තුති කරා මාත්තුමිනේ. ඊළඟට ගරු ගෙවින්දු කුමාරතුංග මන්තුම ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසන උඩ මන්ත්‍රීතුමනි, මුදල් රාජ්‍ය ඇමති එමින්තුමලා දෙන්නම ඉන්නවා. ඒ කියන්නේ සතුටු වෙනවා. මොකද අද අපි දන්නේ මේ වැට් බද්ද පිළිබඳ විවාදය කරන්නේ කොහොමද, අපිට කාලය ලැබෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ විනාඩි 11 ඔබතුමන්ලා මේ රටේ අලුතෙන් වැට් බද්ද පනවන ඒ පැනවීම සම්බන්ධයෙන් මේ කාලය යොදා ගන්න. ඔව්, අපි පිළිගන්නවා ඊයේ පාර්ලිමේන්තුව විහිළුවක් වුණා. මොකද මේ ඔබතුමන්ලාගේ මේ සංශෝෂිත කෙටුම්පතේ තියෙන ලයිස්තුව මොකක්ද කියන එක ඔබතුමා කියන කාරණේ හරි මුල් පණතේ තියෙන්නේ වැට් බද්දෙන් නිදහස් කරන ද්‍රව්‍ය නැත්තම් සේවා මොනවද කියන එක තමයි. හැබැයි ඒ කාරණේ මෙතෙන්ට يعني මේ මේ උපුටා ගැනීමේ පළවෙනි වාක්‍ය තුල ඒක ඇල්ල අතරලා අපි දන්නේ මේක ඕනකමින්ම එහෙම කරාද නැත්නම් ඒක අතරදීමද මොකද්ද කියලා. මේ ලයිස්තුව මොකද්ද කියන එක මේ සංශෝධනෙටත් ආවනම් ඊයේ මේ පාර්ලිමේන්තුව ඒ ආකාරයට හැලුවට ලක් වෙන්නේ විහිළුවට ලක් වෙන්නේ නැහැ කියන එකයි අපේ අදහස. හැබැයි ඒකම අපි පිළිගන්නවා ඕනේ කෙනෙකුට මේ ලයිස්තුව මේ ඔබතුමන්ලා ඉදිරිපත් කරපු සංශෝධනෙන් හොයාගන්න බැරි නිසා මුල් පනත හොයලා ඒ පනතෙන් මේ ලයිස්තුව මොකද්ද කියන එක හොයාගන්න පුළුවන්කම තිබුණා. දැන් අපි දන්නවා ඔබතුමන්ලා දැන් අද මේ වාරි මාර්ග සහ දීවර කටයුතු කරන නිසා කෘෂිකර්මාන්තයට හා දීවර කර්මාන්තයට අදාළ කරුණු වලින් අපි පටන් ගන්නවා නම් අපි දන්නවා ඔබතුමන්ලා හාල් ආශ්‍රිත නිෂ්පාදන වලට හාල් වලට නෙවෙයි හාල් යොදාගෙන කරන නිෂ්පාදන වලට අලුතෙන් වැඩබද්ද ඇතුල් කරනවා. ඊළඟට මෙරට වවන ලද ධාන්‍ය වලින් සාදන පෝෂ්‍යදායී ආහාර මෙවර අලුතෙන් වැඩබද්දට ඇතුල් කරනවා. ඊළඟට මේ කෘෂිකර්මය හා නැත්තම් දෙවිලි කර්මාන්තය හා බෙදිච්ච වියලු පොල් රබර් තේ ග්‍රීන් ටී බිත්තර දියර කිරි මේ සියල්ල සහ ඒවයින් කරන නිෂ්පාදන සියල්ල අලුතෙන් වැඩබද්දට ඇතුල් කරනවා. ඊළඟට මේ ශේෂ්ත්‍රය හා සම්බන්ධවම ගත්තොත් එහෙම ඔබතුමන්ලා දේශීය පශු සම්පත් ආශ්‍රිතව දේශීයව කරන සියලු නිෂ්පාදන ඒ වගේම පොල් තෙල් අලුතෙන් වැඩබද්දට ඇතුල් කරනවා. දීවර කර්මාන්තය හා බැඳුණු බොහෝ අංග ඇම බිලිපිති බිලිකොකු මෝටර් එන්ජින් මේ සියල්ල අලුතෙන් වැඩබද්දට ඇතුල් කරනවා. ඊළඟට ඉතාම කනගාටුදායකයි ඔබතුමන්ලා පොත් පොත් දැනුම මේ වැඩබද්දට යටත් කරනවා. පොත් සංගරා මාසික ප්‍රකාශන ඒ වගේම රජයෙන් පළාත් සභාවලින් පළාත් ආයතනෙන් පවත්වාගෙන යන සියලුම පුස්තකාල සේවා මේ වැඩබද්දට ඇතුල් කරනවා. ඊට අමතරව ඔව් අපි ගොඩක් අයට දැන් මේ කණ්ණාඩි පළඳින්න වෙලා තියෙනවා. ඇස් කණ්ණාඩි නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය වලට රාමු වලට අලුතෙන් වැඩබද්ද අය කරනවා. ඊළඟට ඔබතුමාලා මේ තාක්ෂණික විප්ලවයක් ගැන කතා කරනවා. ජනතුමා නිතරම මේ පරිගණක ආශ්‍රිත දේවල් ගැන කතා කරනවා. පරිගණක ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම පැටබද්දට යටත් කරනවා. පරිගණක හා පරිගණක උපාංග ඒ වගේම දේශීය නිපදවන මෘදුකාංග හා තොරතුරු තාක්ෂණයේ හැබැඳුණු සීලුම සේවාවල් මේ සංශෝධනය අනුව පැටබද්දට යටත් කරනවා. ඊළඟට ලොරි රථ බස් රථ ටක් රථ මේව සියල්ලම මේ බද්දට යටත් කරනවා. ජංගම දුරකථන අද දවසේ ගත්තොත් ජංගම දුරකථනය සහ පරිගණකය එකම උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. දැනුම ලබා දෙන දැනුම හුවමාරු කරන ඒ වගේම තොරතුරු හුවමාරු කරන උපකරණයක් බවට ජංගම දුරකථන පත් වෙලා තියෙනවා. ජංගම දුරකථන ඔබතුමන්ලා පැට් බද්දට යටත් කරනවා. ඊළඟට වෛද්‍ය උපකරණ වෛද්‍ය උපකරණ වෛද්‍ය යන්ත්‍රෝපකරණ ගිලන් රථ ඖෂධ ඒ වගේම ආයුර්වේද ඖෂධ පැකට් කිරීම සඳහා භාවිතා කරන සියලුම ද්‍රව්‍ය ඖෂධ හා බැඳුණු නිෂ්පාදන කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා අමතර කොටස් මේ සියල්ල අලුතෙන් වැඩබද්දට යටත් කරනවා. ඊළඟට ඔබතුමන්ලා පාවහන් කර්මාන්තයේ යොදා ගන්නා සම් මේ වැඩබද්දට යටත් කරනවා. ඊළඟට අර ඔබතුමා මේ මන්ත්‍රීතුමාට වෙච්ච වැරද්ද මත කරුණු දැක්වුවා. මේක ඉතාම පැහැදිලිව තියෙන්නේ ආබාධිතයන්ට නෙවෙයි, ආබාධිත සෙබළුන් පුනරුත්ථාපනය සඳහා සහ ඔවුන්ගේ පහසුව සඳහා දේශීයව නිපදවන සහ සපයනු ලබන භාණ්ඩ හා සේවා මත අලුතෙන් වැඩබද්ද ඇතුල් වෙනවා. ඔව්, අපිට ජීවිතය ලබා දුන් රණවිරුවන්ට ඔබතුමන්ලා ජීවිතය ලබා දෙන්න ගිහිලා ආබාධ වෙච්ච රණවිරුවන්ට ඒ ආබාධේ නිසා කරන්න සිදුවෙන වියදම් වලට පිළිමුත් වැඩබද්දක් අය කරනවා. ලැජ්ජ නින්දිත. ඊළඟට සිනමා කර්මාන්තේ චිත්‍රපටි, චිත්‍රපටි බෙදාහැරීම, චිත්‍රපටි නිෂ්පාදනය හා අදාළ සෑම අංගයක්ම, චිත්‍රාගාර සේවා, මෙසියල්ල ඔව්. ජනතුමා නම් යනවා ලෙස්ට ජේම්ස් පිරිස් මෙතුමාගේ හසුන් මෙත්තා පිරිස් මෙතුමාගේ මේ දේශීය චිත්‍රපටි හා බැඳුණු ඒ පවුල් පසුබිම පවා රටට කියා දෙමි. ඒ අතරතුර චිත්‍රපටියක් බලන අහිංසකයාගේ පොකට්ටුවටත් විදිනු. මේ සියල්ල අලුතෙන් එකතු වෙන්නේ. අලුතෙන් එකතු වෙනවා කියන්නේ අදට මේ සියල්ලටම වැඩබද්දක් නැහැ. ඔබතුමා කියන ඔබතුමා හරි අපූරු සෛද්ධාන්තික කාරණයක් කියනවා. රටේ සියලුම දේවල් වැඩබද්දට යටත් කියලා ඒක අපි පිළිගන්න. හැබැයි මේවට අය කරන්නේ බද්ද බිඳුවයි. බද්දක් අය කරන්නේ නැහැ අද වෙනකම්. මේ ආණ්ඩුව යටතේත් කලින් ආණ්ඩුව යටතේත් මේ සියල්ලට සතයක්වත් අය කරුන්නේ නැහැ වැඩබද්ද හැටියට. එතකොට මේක වැඩබද්දට යටත් කරුණොත් 15%, ඒ කියන්නේ බිඳුවේ සිට 15%ට අනිවාර්යයි. දැන් ඔබතුමලා යෝජනා කරලා තිනවා 15-18 කරන්න. ඒ කියන්නේ මේ සියල්ලටම 0.18 දක්වා අලුතෙන් අගයක් එකතු වෙනවා. ඒ කියන්නේ 20%කට ආසන්න ප්‍රමාණය. බද්ද හැටියට මේ මූලික අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් 10,000ක් වියදම් කරනකොට ඔබතුමන්ලා 2,000ක් ඒකෙන් රජයට ගන්නවා. මේ මූලික අවශ්‍යතා මත එතකොට ඔබතුමන්ලා රජයේ සේවකයාගේ වැටුප 10,000ක් වැඩි කළා. 25,000ක් විතර මේ යටතේ ඔවුන්ගේ වැටුපෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන බව පේනවා. ඒ විතරක් දැන් ඊයේ අපේ මේසුවට තියලා තිබුණා මේ පනතට තව සංශෝධන. ඒ සංශෝධන අනුව ඉන්ධනවල පෙට්‍රල්, ඩීසල් සහ ගෘහස්ත ගෑස් ඇතුළත් වෙනවා. එතකොට ඒත් 0.18 දක්වා. ඒ කියන්නේ මෙතෙක් අය වෙච්ච මුදලට අමතරව ඔව් ඉන්ධනවලට ඔබතුමන්ලා විශාල බදු ප්‍රමාණයක් අය කරනවා. ඒ බදු වලටත් ඇතුළුව තවත් අතුල අලුතෙන් ඒ බදු වලටත් 18%ක් මොකද අලිවෙන මිලට නෑවෙන්නේ. එතකොට 18%ක් ඔබතුමන්ලා අය කරන්න යන්නේ. එතකොට අපි දැක්කා මේ රාජ්‍ය මුදල් මෙතුමා එහෙම මේ පාර්ලිමේන්තුවට කියනවා මේක මානුෂිකව මේව කරලා තින්නේ, මේ පැටලවිල්ල පාවිච්චි කරලා මේ ලයිස්තුව මොකද්ද කියලා දන්නේ නැතුව හිනා වෙලා හරි විපක්ෂයේ දුර්ලකම් වලට හිනා වෙන්න ගැටලුවක් නැහැ. ඔව්, හැබැයි මේ අලුතෙන් පනවන බදු යුක්තිසහගතද? ද ඔබතුමන්ලගේම ආණ්ඩු පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වෙන මහින්දානන්ද ඇමතිතුමා හිටපු ඇමතිතුමා කියනවනම් මේක කරන්න එපා. අපිට වගකීම දෙන, අපිට කියන්නේ මේ මට නෙවෙයි විපක්ෂයට නෙවෙයි ඔබතුමන්ලගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වගකීම දෙන්න සුරාබදු නොගෙවා ඉන්න එකෙන් අය කරගෙන නැති ආදායම් බදු වලින් මීට වඩා බද්දක් අය කරලා දෙන්නම් කියලා එහෙමනම් මේක යුක්තිසහගතද? ඒ වගේම ඔබතුමන්ලගේ අධිකරණ ඇමතිතුමා කියනවනම් අපේ රටෙන් හොරකම් කළ විදේශීයවල තැන්පත් කරගෙන ඉන්නවා කියලා ඩොලර් මිලියන 50කට ඩොලර් මිලියන 54ක් ඒ හරවලා බලන්න මේ අය කරගන්න හදන ගානට වඩා වැඩි නැද්ද? ඒ සඳහා අඩු ගානේ ඉදිරියටවත් එනවීම සඳහා රවි කරුණානායක මහතා මුදල් ඇමතිවරයා හැටියට දැන් ඉන්න ජනාධිපතිතුමාගේ ආදර්ශයේ ආශිර්වාදය ඇතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ඇතුව ඒ ආකාරයට අපේ අපනණ වලට ලැබෙන ආදායම පිටරටවල් වල හංගගෙන ඉන්න පුළුවන් වෙන්න කරපු සංශෝධනයේ විදේශ විනිමය පනතට ඇයි අදටත් බැරි එකට සංශෝධනයක් ගේන්නේ? ඒ සියල්ල උත්සාහ කළ බැරි නම් ඔව් කමක් නැහැ. ඒ එක ක්‍රියාමාර්ගයක්වත් ගන්න නැතුව මේ එදිනෙදා ජීවිතයේ වෙනුවෙන් ආබාධිතයාගේ සිට මේ රටේ අර ඔබතුමන්ලා දෙනෝ අස්වැසුම දීලා අස්වැසුම වගේ දෙකක් මේ යටතේ ආයි ගන්න නැද්ද? ඒ වගේම තමයි අර බැංකු පොලිකාරයෝ ඒ පොලි ඒව ටික දේශපාලන පක්ෂ දෙකේම අපි දන්නවනේ ජනාධිපතිතුමාගේ ළඟම හිතවත එක්ක එක්සත් ජාතික පක්ෂය හිටපු භාණ්ඩාගාරේ මොකද යාගේ තනතුර මේ භාණ්ඩාගාරික. ඒ වගේම ඔව් උද්‍යාන පෙරමුණ්ඩත් වියදම් කරපු අය ඒ ලයිස්තුවේ ඉන්නවා. කරුණාකරලා ආබාධිතයාගෙන් ආබාධිත රණවිරුවගෙන් මේ රටේ දුප්පත් අහිංසකයාගේ ප්‍රීරි මාංශ හුරා කන්න ඉස්සල්ලා ඒ අයවයුතු මුදල් ටික අය කරගන්න.
ඔබතුමාගේ කාලය අවසන්. බොහොම ස්තුතියි ගරු ඇමතුමා.
90%කට පිළිතුරු ඊයේ මගේ කතාවේ තියෙනවා. මම එතුමාට ඒක පරිශීලනය කරන්න කියලා ආරාධනා කරන මේ වටිනා සභාව වේලාවම ගන්න. අනිකුත් කාරණාවලට ගරු ශේහර්සේමසිං අපේ සහෝදර අමාත්‍යතුමාගේ කතාවේදී පිළිතුරු දෙයි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. මිලන ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
විශේෂයෙන්ම මම මේ ධීවර අමාත්‍යංශය පිළිබඳව කතා කරන්නට පටන් ගත්තේ ගරු අමාත්‍යතුමා මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ඒ ප්‍රශ්නයට විධිමත් පිළිතුරු සහ විසඳුම් ලැබුණේ නැහැ. මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් අහන්න කැමති පළමුවෙන්ම ලංකා ධීවර සංස්ථාවේ පාලන අධිකාරිය විසින් එහි සේවකයන් වෙත EPF ETF හා විශ්‍රාමික පාරිතෝෂික දීමනා වශයෙන් රුපියල් මිලියන 653ක් කෝටි 65ක් ගෙවන්න තියෙනවා. ඒක කාලයක් පුරාවටම සිදු වී තිබෙන අඩුපාඩුවක්. නමුත් ඒකට විසඳුමක් ලැබිලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමා උත්තර දීලා තියෙනවා බැංකු ණයක් ලබා ගැනීම හරහා ඒදී ඉටු කරනවායි කියලා. මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි එයට තිරසර විධිමත් විසඳුමක් ලබා දෙන්න කියලා. ඒ වගේම 2017 වර්ෂයේ මහා භාණ්ඩාගාරය මගින් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති රුපියල් 133ක සම්පූර්ණ ණය ගෙවලා මෙට්‍රෝ නමින් නැවත ආරම්භ කරා කාර්යාලයක් ධීවර සංස්ථාවේ කාර්යාලයක්. දැන් ඒක ණය බර ඇති වෙලා තිබෙනවා කෝටි 15ක්. කොහොමද මෙහෙම වුනේ? එතකොට ඒ කාර්යාලයේ වැඩ බලන කළමනාකාරවරයාට විරුද්ධව යම් කිසි පියවරක් අරගෙන තියෙනවද? ඇත්ත වශයෙන්ම නැහැ. එනිසා ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය මම මේ අවස්ථාවේ යොමු කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා ඇති මේ 2022 වර්ෂයේ තිබුණ මේ විශේෂ විගණන පරීක්ෂණ වාර්තාවක් සංස්ථාවට වැකියුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ. හැබැයි ඒ විගණන වාර්තාවේ නිගමනය කිසිම දෙයක් ක්‍රියාත්මක කරලා නැහැ. මොකද්ද මේකට හේතුව කියන එක මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි. ඒ වගේම ඔබතුමා හොඳින් දන්නවා ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත දූෂණ අක්‍රමිකතා රැසක් ක්‍රියාත්මක වෙනවා. දැන් මම මේක කියනකොට ඔබතුමා එක සත්‍යයක් හැටියට ප්‍රත්‍යක්ෂ කරලා ඔළුව වරනවා. ඔබතුමා පිළිගන්නවා ඒක. හැබැයි කනගාටුට කාරණා මොකක්ද දන්නවද? ඔබතුමා ඒක ගැන පියවරක් ගන්නෙ නැහැනේ. ඒක ගැන කිසිම පියවරක් ගන්නෙ නැහැ. නෑ මගේ වෙලාව.
ඔබතුමා මේ
You can reply on your own time, please.
Garu ematuwa vipassana ekata kiwata passe uttare.
Yeah, mama mage kathawen passe uttara denna. Etakota balanda meegamuwa karyalaye liyapadinchi nokala sapim karuwange. Maha parimanaye mulya wanchawak siduna ematuwa. Dinakata maalu kilo wagin rupiyal 50 gane kappan ganna. Meka etta kathawa. Ata oppu karanna puluwa. Karunakala obothuma ayak gana hoyala balala maasikawa million 18k laksha 180k me horakama pilibandawa hoyala balala e waradi karana ayata nisi danuwan laba denney kiyala mama illimak karana. E wageema meegamu kalaape samahara welanda sal walin masakata 50000 lakshe mudal laba gena e welanda sal walata පාරිභෝගිකින්න සූරා කන්නට ඉඩ සලස්සලා දෙන්න. ඉතින් මේ ගැන ඔබතුමා හොයලා බලන්න. මම මේ කියන්නේ මම නමත් එක්කම කියන්නම්. WG යසන්ත කියන නිලධාරියාගේ අක්‍රමිකතාවෙන් පිළිබඳව මම මේ පිළිබඳව මාස කීපයකට ඉස්සෙල්ලා ඔබතුමාගෙන් ප්‍රශ්න කරා. මම නංගම් කියන්න ගියේ නැහැ. නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියපු ප්‍රශ්නවලට ඔබතුමා දන්නවද? මේ අසන්ත කියන පුද්ගලයා සම්පූර්ණයෙන්ම මෙහෙයුම් ක්‍රියාවලිය අකර්මණ්‍ය කරනවා. තාක්ෂණික කමිටුවේ සභාපතිය, කලපත් කොප්පරා මසුන් ආනයනය කිරීමේ කමිටුවේ සභාපතිය, ප්‍රසම්පාදන කමිටුව ආදී කමිටුවල සභාපතිත්වය. හැම එකකම සභාපතිය. හැබැයි කනගාටුයි මහා පරිමාණයේ වංචා රසක් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාට ලියාපදිංචි තැපෑලෙන් මේ සියල්ලක්ම සාක්ෂි සහිත වෙවලක් තියෙනවා. කරුණා කරලා මේ කාරණා පිළිබඳව ඔබතුමාගේ පූර්ණ අවධානය යොමු කරලා ගත යුතු පියවර ඉක්මනින්ම ගන්නේ කියලා මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඔබතුමා දන්නවද ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව ආනයනය කරලා තිබෙනවා මාළු කිලෝ 12915. එතකොට ඒක නිදහස් කර ගැනීම සඳහා ධීවර සංස්ථාවේ සාමාන්‍ය අධිකාරීවරයාගේ අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප වූ අවස්ථාවේ ඔහු සභාපතිත්වයේ දරන කමිටුවලින් ඔහු ඉවත් කරලා තිබෙනවා. එතකොට ප්‍රසම්පාදනයකින් තොරව මාළු කිලෝ 12915ක් අක්‍රමිකව වැරදි ආකාරයට ගෙන්නන්නට කටයුතු කරපු ක්‍රියාවලියට ධීවර සංස්ථාවේ සාමාන්‍ය අධිකාරීවරයා අනුමැතිය ලබා නොදුන්නු නිසා ඔහු පරිගැනීමට ලක් වෙලා තිබෙනවා. එහෙම කොහොමද වෙන්නේ? කවුද මෙහෙම කරන්නේ? ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි මේ ධීවර සංස්ථාව අඩුපාඩුකම් අක්‍රමිකතාවයන් ගැටලු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඔබතුමාට බැරි වෙලා තිබෙනවා මේ පිළිබඳව පැහැදිලි උත්තර ලබා දෙන්න, පැහැදිලි විසඳුම් ලබා දෙන්න. කරුණා කරලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, ඇයි මේවට ඔබතුමා විසඳුම් ලබා නොදෙන්නේ? එනිසා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා දිහා බලලා විධිමත් පිළිතුරක් ලබා දෙන්න. I am not finished. ඊළඟට සභාපතිතුමනි, මගේ ඉතුරු කාලය මම ගත කරන්න කැමති විශේෂයෙන්ම මේ වැට් එක පිළිබඳ ප්‍රශ්නය. දැන් මං අහන්නේ මේ වර්තමාන රජයට වැට් එක වැඩි කරනවා වෙනුවට වෙන විසඳුම් නැද්ද? ඇත්තටම විසඳුම් තියෙනවා. බදු පරිපාලනය ශක්තිමත් කරන්නට පුළුවන්. බදු දැල පුළුල් කරන්නට පුළුවන්. ඒ වගේම බදු සහන ලබා දුන්නු එකේ හොඳ නරක, බදු සහන වලින් ප්‍රතිලාභ ලැබුණද නැද්ද කියන එක ගැන හොයලා බලන්නට පුළුවන්. තවමත් රජයට බැරි වෙලා තිබෙනවා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් ණයගත්තු පුද්ගලින්ගේ ඒ බොල් ණය දැන් ඒව බොල් ණය වෙලා ඒව රීනෙගෝෂියේට් කරලා ඒව අලුතෙන් ගිවිසුම් ගහගෙන මේ රටේ සල්ලිකාරයොන්ට කෝටිපතියන්ට පෝසතුන්ට ඒ අවශ්‍ය සහන ටික ලබා දීලා තිබෙනවා. හැබැයි පරාටේ නීතිය හරහා ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ඒ අයගේ දේපලද වෙන්දේසි කරන. ඒ නිසා මේවට විකල්පයක් තියෙනවා. ඒ විකල්පය තමයි මේ රටෙන් හොරාකාපු මහජන දේපල, මහජන සම්පත, මහජන මුදල් නැවතත් වරක් අපේ රටට ලබා ගන්නට අපි කටයුතු කරන්නට ඕන. ස්ටාර් ඉනිෂියේටිව් එක, ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් එකක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් බලන්න ගරු අමාත්‍යතුමනි, දැන් මේ වැට් පනත සංශෝධනය, මේක ඇත්තටම ඕගොල්ලෝ ගෙනල්ලා ඇවිල්ලා තියෙන මන්ද පෝෂණ සංශෝධනයක්. මේක බලපානවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට, පෝෂණ අංශයට, දේශීය කර්මාන්තවලට, ධාන්‍ය ආහාර වර්ගවලට වැට් එක වැඩි කරලා, දේශීය කිරි නිෂ්පාදනවලට වැට් එක වැඩි කරලා, කෘෂිකාර්මික උපකරණවලට වැට් එක වැඩි කරලා, ධීවර ප්‍රජාවගේ උපකරණවලට, දැල්ලම් පන්නවලට වැට් එක වැඩි කරලා. දැන් බලන්න ඔබ අපේ රටේ මෘදුකාංග නිර්මාණය කරන අයටත් වැට් එක වැඩි කරලා. එතකොට ඔබම කියනවා රටේ ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරනවා. රටේ අපනයන හිඟයට හොඳම ක්‍රමය ඩිජිටල් එක්ස්පෝර්ට්ස් කියලා. ඩිජිටල් එක්ස්පෝර්ට්ස් එක විසඳුමක් කියලා වැට් එක වැඩි කරනවා ඒවට. ඩිජිටල් ශේෂ්ත්‍රයට. මේක හරිද? ඇත්ත වශයෙන්ම මේ වැට් එක වැඩි කිරීම තුළ ඔබ කරන්නේ රිග්‍රෙසිව් ටැක්සේෂන් එක වැඩි කිරීමක්, ප්‍රතිගාමී බද්ධ වැඩි කිරීමක්. වැඩි වෙනවා නම් වැඩි වෙන්නට ඕන ප්‍රගතිශීලී බද්ධ ප්‍රොග්‍රෙසිව් ටැක්ස් එක.
ගරු කථානායකතුමා මූලාසෙන්ට පැමිණෙනවා.
ඇත්ත වශයෙන්ම වැඩි වෙනවා නම් වැඩි වෙන්නට ඕන ප්‍රොග්‍රෙසිව් පැත්තෙන්. හැබැයි ප්‍රොග්‍රෙසිව් පැත්තෙන් ප්‍රගතිශීලී බද්ධ පැත්තෙන් ඇත්ත වශයෙන්ම බදු ප්‍රමාණය ගහනවා වැඩි. එක සියඹලා පිටියේ මැතිතුමාම කිව්වා ඇපි ටැක්ස් එකෙන්, පේයි ටැක්ස් එකෙන් බලාපොරොත්තුනේ බිලියන 100යි. නමුත් ඒ ප්‍රශ්නේ හපු වෙලාවේ බිලියන 107ක් එකතු වෙලා තිබුණා. පුරෝකථනය කරා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට බිලියන 150ක් ලැබෙනවයි කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල මං අහන්නේ මේ වගේ අසාධාරණයක්, මේ වගේ ප්‍රතිගාමී බදු වැඩි කිරීමක් තුල මේක දුප්පත් පෝසත් සීලම දෙනාට එක හා සමානව එක මට්ටමක තියලා ගහන බද්දක්. ඉතින් මං අහන්න කැමති ඔබතුමන්ලට බැරි වෙලා තිබෙනවා හරියාකාරව හරි බදු සූත්‍රයක් තුල નિયમિત රාජ්‍ය ආදායම ලබා ගන්න 15%ක් අඩුවී ලබාගත්තු ආදායම. ඒ නිසා තමයි IMF එකේ සෙකන්ඩ් ට්‍රාන්ච් එක අහිමි වුණේ. එක හේතුවක් ඇමරිකන් ඩොලර් මිලියන 333. ඒ නිසා මොකද්ද ඔබතුමන්ලට තියෙන ගැරන්ටි එක? මේ රට එක වැඩි කරලත් ඔබලට මේ ආදායම ඉලක්කයට යන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබ අවධානය යොමු කරන්නට ඕන බදු දැල හරියාකාරව ක්‍රියාත්මක කිරීම, ඒ වගේම බදු සහන ලබා දීම පිළිබඳව නැවත සොයලා බලලා බදු සහන ලබා දීම තුළින් අහිමි වුණු රාජ්‍ය ආදායම නැවත ලබා ගැනීම, ඒ වගේම මේ රටට අහිමි වුණු සම්පත්තික අපේ රටට නැවතත් වරක් ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් එකක් යටතේ ලබා ගැනීම. ඒ විතරක් නෙමෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ තීන්දුවක් දීලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හරියට ක්‍රියාත්මක කරන්නට ඕන. රට බංකොලොත් කරපු කණ්ඩායම කවුද? ඒ රට බංකොලොත් කරපු කණ්ඩායමෙන් මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට ඒ වන්දි ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන්නට ඕන. ඇයි ඒක නොකරන්නේ? මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, නිවාඩ් කබ්‍රල්, ආටිගල ඇතුළු ඒ සියලු දෙනාම මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තිබෙනවා. එහෙනම් ඇයි අපිට පාර්ලිමේන්තුවක් හැටියට තීන්දුවක් අරගෙන වර්තමාන විධායකයෙක් එක්ක එකහුව වෙලා රටට අහිමි වුණු ඒ ජන ජීවිතවලට සහනයක් හැටියට ඇයි අපිට බැරි ස්ටෝලන් ඇසස් රිකව කරගන්න, අහිමි වුණු දේපල නැවත ලබා ගන්න? නෑ, ඒකට උනන්දුවක් නැහැ. උනන්දුව තියෙන්නේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව අසීමිත අසහනයකට, අසීමිත පීඩනයකට, අසීමිත දුක කඳුල වේදනාවකට ලක් කරලා රට බංකොලොත් කරපු එකේ පාපකර්මය රටේ ලක්ෂ දෙසිය විස්සේ කරපිට හිසමත පැටවීමයි මේ රජයේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මම ඔබතුමාලට කියන්න කැමති, මානුෂීයත්වය තුලින් කරුණා කරලා මේ ප්‍රශ්නය ගැන හිතලා අඩුම ගානේ හිතක් පපුවක් තියෙනවා නම් මේ වැඩපිළිවෙල තුල, මේ වැට්ටක වැඩි කිරීමේ ක්‍රියාවලිය තුල මේ රටේ මව්වරුන්ට, දරුවන්ට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, කර්මාන්ත ක්ෂේත්‍රයට මේ ගහන මේ දූෂිත බදු වැඩි කිරීම නතර කරන්නයි කියලා අපි යෝජනා කරමු.
ශශීන්ද්‍ර රාජපක්ෂ
ගරු කථානායකතුමනි,
கௌரவ கட்சி தலைவர் அவர்கள், கடல் தொழில் திணைக்களங்கள் தொடர்பாக உங்களுடைய கருத்துக்களை கூறியிருந்தீர்கள். எனக்கு ஒரு கிழமை அவகாசம் தாங்கள். நான் விரைவில் உங்களுக்கு அதை எழுத்து வடிவத்தில் அவருடைய சரிவுகளை பற்றி நான் உங்களுக்கு தெரியப்படுத்துகின்றேன். நன்றி.
ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා, සංසදයෙන් ඉදිරිපත් කිරීමට.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ඉතිහාසය මහවංශයේ සඳහන් ආකාරයටත් පවතින පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුවත් බොහෝ කලක සිට පැවත එන නිර්මාණ බවත්, වාරී කළමනාකරණ තාක්ෂණය දීර්ඝ කාලයක් තිස්සේ විකාශනය වී ඇති බවත් අපිට පේනවා. රජවරුන් විසින් වැව් අමුණු ඉදිකිරීමෙන් පසුව එය සංරක්ෂණය කිරීම, මෙහෙයවීම, නඩත්තු කිරීම අදාළ ගොවි සංවිධාන විසින් ස්වේච්ඡාවෙන් සිදු කරගෙන තියෙනවා. අස්වැන්නෙන් කොටසක් බදු ලෙසත් ගෙවලා තියෙනවා. 1840න් පසු බ්‍රිතාන්‍ය පාලනකයන් විසින් මේ රාජකාරී ක්‍රමය අවසන් කිරීමත් සමග විවගාවෙන් ජනතාව ඉවත් වෙලා ඔවුන් වෙළඳ භාණ්ඩ, තේ, රබර්, පොල් වගාවන් කෙරෙහි ජනතාව යොමු කරවලා තියෙනවා. පසු කාලයේදී විශාල වශයෙන් සහල් ආනයනය කිරීමට සිදුවීමත් සමග නැවත වාරිමාර්ග පුනරුත්ථාපනය සඳහා පියවර අරගෙන තියෙනවා. 1970න් පසු මහවැලි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමග රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය හා ජල විදුලිය නිෂ්පාදනය ආරම්භ වුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සංවර්ධන කටයුතු වලට අමතරව කළමනාකරණ කටයුතු සඳහා 1984න් පසුව වාරිමාර්ග කළමනාකරණ අංශය පිටුවා ගත්තා. විශේෂයෙන්ම ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘතිවල කළමනාකරණය වේගවත් කිරීම අත්‍යවශ්‍ය වුණ නිසා 1989 වසරේදී පළාත් සභා පිටුවීමත් සමග පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනිකුත් කුඩා වාරි පද්ධතීන් බාර වුණා. ඊට පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාව මහවැලි අධිකාරියට අයත් නොවන සෙසු වාරිමාර්ග පද්ධතිවල නඩත්තු හා අධීක්ෂණ කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද කුඩා වාරිමාර්ගවල නඩත්තු පළාත් සභාවේ වාරිමාර්ග අංශය මගින්ද සිදු කරගෙන යනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන හතර මගින් තම විෂයපතයට අයත් වන වාරි සංවර්ධන කටයුතු නඩත්තුව අලුත් වැඩියා කටයුතු සිදු කරගෙන යනවා. බෙදුම්මැල, කෙත්තැල, අපහරණ ඇල සහ ඇල මාර්ගවල පාරවල් යනාදියේ නඩත්තු හා අලුත් වැඩියා කටයුතු අදාළ ගොවි ප්‍රජා විසින්ම සිදු කරගෙන යනවා. වර්තමානයේ අපි මුහුණ දෙන ආර්ථික අභියෝගයන්ද සැලකිල්ලට ගෙන කෘෂිකර්මාන්තය තවදුරටත් සවිමත් කිරීමටත් ජාතික ආහාර වැඩසටහන සඳහා සහයක් වීම පිණිසත් ලෝක බැංකුවේ ණය ආධාර යටතේ දිවයිනේ මධ්‍යම සහ කුඩා වාරි මාර්ග පද්ධතීන් සහ ඊට අදාළ ඇලවේලි පුනරුත්ථාපන හා අලුත් වැඩියා සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා යෝජනා ගැනීමේදී වාරි මාර්ග ශ්‍රේෂ්ඨයට අදාළ නිලධාරීන්, කෘෂිකර්ම, වැවිලි, ගොවිජන සේවා, ගොවි සංවිධාන නියෝජිතයන් වැනි සමගාමී ආයතන නිලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරියද AA දිස්ත්‍රික්කයේ මහදිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හමුවෙලා සියලු දෙනාගේ අදහස් අනුව වඩා වැදගත්ම යෝජනා ඇතුළත් වැඩපිළිවෙලක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කළා. මේ ලබාගත් යෝජනා ක්‍රියාත්මක කරන්න අපි ආරම්භ කළේ පහුගිය ජූලි මාසයේ 13 වෙනිදා. දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය සාර්ථක ඉදිරියට යනවා වගේම සමහර දිස්ත්‍රික්කවල තරමක් මන්දගාමී බවක් පෙන්නුම් කරනවා. මේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය අපි මාසිකව අධීක්ෂණය කරනවා. දිස්ත්‍රික්ක 25 සඳහා රුපියල් මිලියන 8710ක් ආයෝජනය කරන්නත් දැනට යෝජනා 1780ක් අපිට ලැබිලා තියෙනවා. එයින් ව්‍යාපෘතීන් 647ක් දැනටමත් අපි වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහනට අපි නම දුන්නේ වැව් සභාව කියලා. වැව් සභාව පිහිටුවීම තුළින් අපි මූලික අරමුණ අපි බලාපොරොත්තු වෙන්නේ සියලු වාරි පද්ධති ආශ්‍රිත ප්‍රතිලාභීන් තීරණය ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක කරගන්න. අදාළ වාරි පද්ධතියට අයත් බල ප්‍රදේශයේ සියලු සම්බන්ධිත රාජ්‍ය ආයතනවල සහයෝගය ලබා ගන්න. අදාළ වාරි පද්ධතිය ආශ්‍රිතව කෘෂිකාර්මික කටයුතු වල මෙන්ම වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් වල සංචාරක ශේෂ්ත්‍රය වගේ මගින් ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරවන්න. වාරි පද්ධතිය ආයතන ජලපෝෂිත ප්‍රදේශවලට මෙන්ම ජෛව විවිධත්වයට අයිතිවන පාර්ශ්වකරුවන්ගේ මැදිහත් වීමෙන් වැඩි දියුණු කිරීම සහ තිරසාරව පවත්වාගෙන යන විවිධ රාජ්‍ය ආයතනවල භාරකාරීත්වය යටතේ පවතින කුඩා වාරි පද්ධති වැඩි දියුණු කිරීම සහ නඩත්තු සඳහා වන පිරිවැය අවම කරගන්න. වැව් හා බැඳුන කර්මාන්ත නැවත ඇති කරන්න. වැව් හා බැඳුන ජල සම්පත් ආරක්ෂා කරගන්න. තිරසාර මානව සංවර්ධනයේ මූලික අරමුණක් වන ප්‍රජාව සතුරෙන් තැබීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න. අද අපිත් සූදානම් වෙනවා මේ වැව් සභාව අපේ රටේ වැව් ආශ්‍රිතව නැවත පිහිටුවන්න. මේට අවශ්‍ය වෙන්නේ මුදල් නෙමෙයි. අපි කොහොමත් ව්‍යාපෘතීන් මගින් වැවේ සංස්කෘතික ප්‍රතිසංස්කරණ කටයුතු හා අලුත් වැඩියාවලට විශාල මුදලක් දැනටමත් ආයෝජනය කරන සැලසුම් කළා කරගෙන යනවා. අද වෙනකොට අපිට අවශ්‍ය වෙන්නේ ගොවි ජනතාවගේ ආකල්පමය සංවර්ධනයක් ඇති කරන්නයි. වැව් සභාව පිහිටවල දැනට වාරි පද්ධතිවල නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන්කරන විශාල මුදලක් ඉදිරියේදී රටට ඉතිරි කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අතීතයේ වගේම වැව ආරක්ෂා කර ගැනීමේ වගකීම ගොවියන්ටම බාර දීම තමයි අපි මේ හරහා බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන විශාල ව්‍යාපෘතීන් ඒ කරගෙන ආපු පරිදිම අද වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. ගරු කැබිනට් අමාත්‍යතුමිය මේ පිළිබඳව අද උදේවරුවේ පැහැදිලි කිරීමක් කරා. අපි කරන සියලුම ප්‍රධාන ව්‍යාපෘතීන් පිළිබඳව ආරම්භ කරපු සමහර විශාල ව්‍යාපෘතීන් අපිට මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අතරමඟ නතර කරන්න සිදු වුණා. ඒ ව්‍යාපෘති අවශ්‍යතාවයන් අනුව ප්‍රමුඛතාවයන් හොයා බලා නැවත ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැනට අවශ්‍ය වෙන්නේ තිනවාරි කර්මාන්තයන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒ වාරි පද්ධතියෙන් ප්‍රතිසංස්කරණය කිරීම, අලුත් වැඩියා කිරීම හා ඊට පසු ඒවායේ වගකීම ගොවි ජනතාවට පැවරීම. ඒ කටයුතු අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අවශ්‍යම වාරි අලුත් වැඩියා කටයුතු පිළිබඳව යෝජනා දැනටමත් විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. තවත් තියෙනවා නම් ගරු මන්ත්‍රී දුමන්ලාට අපිට ඒවා අපිට ලබා දෙන්න පුළුවන්. සමහර ව්‍යාපෘතීන් පිළිබඳව අද යෝජනා පිළිබඳව අද අදහස් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු අදහස් සියල්ලටම නොවුනත් අත්‍යවශ්‍යම කාරණා පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි ගරු කථානායකතුමනි. එනිසා ඒකට මම විශේෂයෙන්ම උතුරු පළාත නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා කිහිප දෙනෙක්ම ඒ පළාතේ වාරි කර්මාන්තයන් පිළිබඳව අදහස් අද උදේවරුවේ ඉදිරිපත් කරා. විශේෂයෙන්ම යෝධ වැව සඳහා යෝධ වැව පිළිබඳව ඉදිරිපත් කරා. යෝධ වැව සඳහා අවශ්‍ය ප්‍රධාන ජලය නොමැතිවීම තමයි ප්‍රධානම ගැටලුව. යෝධ වැව යටතේ වැව් තව 12ක් තිබෙනවා. යෝධ වැව ජලාශයේ වගාබීම් වලට ඉහළින් පිහිටා ඇති නිසා මේ වැවේ යටතේ ඇති වගාබීම් සඳහා දැනට ජලය ලබා දීම අපහසුයි. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමෙන් පසුව ජලය ලබා දීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය දැනට අපි ආරම්භ කරලා ලබන වසර සඳහා ප්‍රතිපාදන අපි රුපියල් මිලියන 2700ක් දැනටමත් වෙන් කරලා තියෙනවා. අනුරාධපුර, මන්නාරම, වවුනියාව, එරදිස්ත්‍රික්වල ජනතාවට පානීය ජලය ලබා දෙන්න මේ හරහා යෝජනා වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යාපෘතිය අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන බවත් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපේ හිටපු වාරි මාර්ග අමාත්‍යවරයා හැටියට රොෂාන් රණසිංහ මැතිතුමන් මහවැලි අධිකාරිය හරහාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව හරහාත් ගංගාහ වැව් ආශ්‍රය ජීවත් වෙන ජනතාව ජීවත් වෙන අයට නඩු පැවරීමක් පිළිබඳව අදහසක් අද ඉදිරිපත් කරා. එහෙම නඩු පැවරීම සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අලුතින් හදන ඒ ඉදිකිරීම් වලට නීති සම්පාදනය කරන්නත් ආරම්භ කරපු වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒක මග නතර කරලා නොමැති බව ඉතාමත් අවධාරණයෙන් මේ අවස්ථාවේ පැහැදිලි කළ යුතුයි. ඒ වගේම වාරි කළමනාකරණයේ පවතින මුදල් අපතේ යාමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. අපි ඒ නිසාම තමයි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු ප්‍රධාන නිලධාරී සියලු දෙනා සමග සහභාගී වෙලා ඒ දිස්ත්‍රික්කයට ආවේණික වාරි සැලසුමක් සකස් කරන්න අපි කටයුතු කරේ. ඒ සැලසුම් කිරීමේදී ඇස්තමේන්තු සකස් කිරීමේදී අකටයුතුකම් සිදුවෙනවා. නමුත් අද අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා විශේෂයෙන්ම මාසිකව මේ සියලු ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ප්‍රගතිය හොයා බලමින් කටයුතු දැඩි අවධානය යොමු කරමින් කටයුතු කරනවා. ඒ වගේම ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා විසින් අදහසක් ඉදිරිපත් කරා. කැලණිගඟ ආශ්‍රිතව ගංවතුර පාලනය පිළිබඳව ගරු කථානායකතුමනි, කැලණිගඟ ආශ්‍රිතව ගංවතුර පාලනයට විසඳුම් ලෙස කැලණිගඟට ජලය සපයන ප්‍රධාන ගංගා දෙකක් හරස්කොට VOY සහ දරණියගල ජලාශය ඉදිකිරීමට නියමිතයි. VOY ජලාශයට අදාළ ඉංජිනේරු සැලැස්ම සකස් කිරීම සඳහා උපදේශන සේවා ලබා ගැනීමට අදාළව බඳව ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන්තමත් ආරම්භ කරලා තියෙනවා. එෙහිදී වර්ෂාව වැඩි කාලයේදී කැලණිගඟ ඔස්සේ පහළට ගලාගෙන එන ජලය ඉහළින් නවත්වා ගංගාතුර පාලනය කිරීමට තමයි යෝජනා වෙලා තියෙන්නේ. මීට අමතරව අඹතලේ ප්‍රදේශයේ වැලිකොට්ට යොදා තාවකාලිකව ඉදිකරන ලද ලවණ බාධකයේ වෙනුවට එම ආසන්නයේම ඊට වඩා අඩි 10ක් පමණ ගැඹුරු ගේට්ටු සහිත ස්ථිර ලවණ බාධකයන් ඉදිකිරීමට අවශ්‍ය සවිස්තරාත්මක ඉංජිනේරු සැලැස්ම අවසන් කිරීමට උපදේශන සේවා ලබා ගැනීමේ අවසන් අදියරට දැන් වෙනකොට ඇවිල්ලා තියෙනවා. ලැබෙන වර්ෂයේ මැද වෙනකොට ඉදිකිරීමේ කටයුතු අපිට ආරම්භ කරන්න පුළුවන් බවත් මේ ගරු සභාවට දැන්විය යුතුයි. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා කිහිප දෙනෙක්ම ගරු කථානායකතුමනි, ඔබතුමා පෞද්ගලිකව දන්නවා මාතර ලවණ බාධකය ගැන ඉදිරිපත් කරා කරුණු. මේ ලවණ බාධකය සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යයනයක් කිරීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ ඒකකතාවය පළ කරලා තියෙනවා. මේ අධ්‍යයනයේ ප්‍රතිඵලය අනුව දැනට ඇති ලවණ බාධකයේ වැඩි දියුණු කිරීම සිදු කිරීමට අපේක්ෂිතයි. කෙටි කාලීන විසඳුමක් ලෙස ගංවතුර බැස යාමට සහ ගඟෙහි පතුලේ මට්ටම පවත්වාගෙන යාමට අඩි 40ක් පළලට ෂීට් පයිල් ගලවා ඉවත් කර අතුරු ඇලක් දැනටමත් අතුරු ඇල කපා තියෙනවා කියලා ප්‍රසාරණ කරනවා. එම ලවණ බාධකයේ හේතුවෙන් වගා හානි සිදු වූ ගොවි ජනතාවගේ වන්දි ගෙවීම සඳහා සහ ලවණ බාධකයට අවශ්‍ය වැඩි දියුණු කිරීම සඳහා වාරි මාර්ග අමාත්‍යාංශයත් ජල සම්පාදන අමාත්‍යාංශයත් එක්ව සාහිමික කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යනවා. එවගේම අද ඉදිරිපත් වුණ ගින් නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී මාදුවේ ජලාශය සඳහා සිංහරාජ වනාන්තරයේ ප්‍රදේශයෙන් හෙක්ටයාර 5ක් ප්‍රමාණයකුත් එවගේම දෙල්ලව රක්ෂිතයෙන් හෙක්ටයාර 25ක පමණ ප්‍රමාණයකුත් යටවෙනවා. සිංහරාජ වනයේ යටවෙන ඉඩම් සඳහා යුනෙස්කෝ මගින් තවම අනුමැතිය ලැබිලා නැහැ. යුනෙස්කෝ ආයතනයනොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගැනීමට කටයුතු කරන්න සිදු වෙනවා අපිට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා නම්. ඒ වගේම ප්‍රධාන වශයෙන් අපේ අපේ අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතීන් කඩිනම් කරන්න කියලා ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඉදිරිපත් කරා. ඒ කතාවේදී පැහැදිලි කරපු ආකාරයට ඔව් අපි දැනටමත් ඒ తాවකාලිකව පසු වැසුණත් රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව කඩිනමින් කටයුතු ආරම්භ කරලා ඉදිරියට බල කරන්න බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේදී. ඒ වගේම මල්වතුවේ ව්‍යාපාරය පිළිබඳව ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරා. ඒක මම පැහැදිලි කිරීමක් කරා. මම විශ්වාස කරනවා අද ඉදිරිපත් වුණ ප්‍රධාන කරුණු සියල්ලටම උත්තර දෙන්න පුළුවන් වුණා කියලා. මේ කටයුත්තේදී අපේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු කැබිනට් අමාත්‍ය තුමිය පවිත්‍රා වන්නියාරච්චි මැතිනිය වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමන් ප්‍රමුඛ ප්‍රධාන ආයතන සියල්ලගේම නිලධාරීන් ඉතාමත් වෙහෙස මාංශ වෙලා රටේ වාරි කර්මාන්තය ඉදිරියට සාර්ථකව කරගෙන යන්න දැඩි උත්සාහයක් ගන්නවා. ආර්ථික තත්ත්වයත් එක්ක අභියෝගයත් එක්ක අපි ඒ ගමන ඉදිරියට යන්න ලබන වසරේදී උපරිම ශක්තියෙන් කටයුතු කරනවා කියන අදහස ඉදිරිපත් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
දීවර අමාත්‍යංශය සංශෝධන ඉදිරිපත් කිරීමට ඩග්ලස් දේවන් ගරු මැඩම්ට ස්තුතියක් කරන්න
විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා මේ සභාවේ ඉතාම වැදගත් යෝජනා අපට ඉදිරිපත් කරපු පක්ෂ විපක්ෂ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමන්ලා ඒ වගේම මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම CCBගේ සභාපතිතුමා ඇතුළු ඒ සියලුම රාජ්‍ය නිලධාරීන්ට මගේ ගෞරවයත් අපි සියලු දෙනාගේම ගෞරවයත් ස්තුතියත් මේ අවස්ථාවේදී මේ අමාත්‍යංශය ශක්තිමත්ව ගෙනියන්න දින ලබා දෙන සහයෝගයට අපේ ස්තුතිය. මේ අවස්ථාවේදී ඇමතිවරයා විශේෂයෙන් මම පුද කළ යුතුයි. අපි පුද කරනවා බොහොම ස්තුතියි.
ඊවර අමාත්‍යංශ සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු සභානායක
ගරු කථානායකතුමනි
151
151 ධීවර අමාත්‍යංශය පිටු 28-10 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස්දාන අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් බිලියන 4 මිලියන 909යි 19යි රුපියල් බිලියන 4 මිලියන 919යි ශ්‍රී 151 ධීවර අමාත්‍යවරයා පිටු 28-14 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස්දාන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 1 මිලියන 350යි රුපියල් බිලියන 4 මිලියන 727යි 616යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 23 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ලද ප්‍රතිපාදන අත්පත් කරමින් රුපියල් මිලියන 500කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 151 කාර්යක සභා එකඟද?
ආයි.
ශීර්ෂාංක
251 ධීවර අමාත්‍යංශයට විරුද්ධයි.
විරෝධතාවය සටහන් කරන ලදී. ශීර්ෂාංක 290 කාර්යක සභා එකඟද?
ආයි.
වාරිමාර්ග අමාත්‍යංශයේ ශීර්ෂාංක 198
ආයි.
කාර්යක සභා එකඟද? විරුද්ධයි. විරුද්ධතාවය සටහන් කර
සටහන්
ශීර්ෂාංක 282 සංශෝධන ඉදිරිපත් කිරීමට
වාරිමාර්ග අමාත්‍යංශයේ පිටු 33-16 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස්දාන අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් බිලියන 77 මිලියන 927යි ශීර්ෂ 282 වාරිමාර්ග දෙපාර්තමේන්තු පිටු 33-16 පෙළිය
මිලියන 926යි
රුපියල් බිලියන 77 මිලියන 926යි ශීර්ෂ 282 වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිටුව 33-23 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස්දාන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 3 මිලියන 311යි රුපියල් බිලියන 23 මිලියන 340යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුය අයවැය යෝජනා අංක 31 සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් වැසීෂ 282 හි මූලධන ප්‍රතිපාදනය රුපියල් බිලියන 2 මිලියන 500කින් වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂාංක 282 කාරක සභා එකඟද?
හායි.
විරෝධතාවය සටහන් කරගත්. පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂාංක 151 සහ 282 සංශෝධන සහිතවද ශීර්ෂාංක 198 සහ 290 සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ විෂයාංක 2 ඉදිරිපත් කරනවා සභාව එකඟද?
ආයි.
න්‍යාය අංක 3
ඉදිරිපත් කරනවා
සභාව එකඟද?
දීවර දීවර අමාත්‍යංශ ආරාර අද න්‍යායපත්‍රයේ තියෙනවා. ආයි.
අංක හතර
ඉදිරිපත් කරනවා
සභාවේකඟද?
ආයි.
අංක 5
ඉදිරිපත් කරනවා
සභාවේකඟද?
ආයි.